ගරු චන්දන තෙන්නකෝන් මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 10ක් කාලයක් ලැබෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, 2022 අංක 9 දරන පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත පිළිබඳව පනතර සංශෝධන කිරීම සඳහා වන පනත් කෙටුම්පත විවාදයට ලක්වන්නේ අපේ රටේ තොරතුරු තාක්ෂණය දිනෙන් දින ඉතාම වේගයෙන් දියුණු වන, ඒ වගේම අපි පොදුවේත් පෞද්ගලිකවත් ඉතාම වේගයෙන් දත්ත මවන යුගයක. ඒ අවස්ථාවේ තමයි, ඒ සමයක තමයි පුද්ගලයන්ගේ පෞද්ගලික දත්ත අධික ලෙස එකතු කරන, ඒ දත්ත භාවිතා කරන යුගයක තමයි මේ පනත එන්නේ. අපි කියන්න කැමති, පෞද්ගලික ආයතන, ව්‍යාපාරික ආයතන, රජයේ ආයතන, සමාජාල ආයතන හරහා එම දත්ත ඉතාම වේගයෙන් එකතු කරනවා. ඒ එකතු කරන දත්ත වර්තමාන ලෝකයේ විවිධ ආකාරයෙන් භාවිතයට ගන්නවා. අපි දන්නවා, තොරතුරු එකතු කරනවා වගේම තොරතුරු රඳවා ගන්නවා, ඒ තොරතුරු සකස් කරනවා, තොරතුරු බෙදාහැරීම, සන්නිවේදනය වැනි කාර්යයන් විශාල ලෙස මෙම ඩිජිටල් ලෝකයේ ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. නිරන්තරයෙන්ම සිදුවන මෙම සෑම අවස්ථාවකදීම අපිට දැක ගන්න පුළුවන් දත්ත දායකයාගේ නිසි අනුමැතියක් නොමැතිව වෙනත් පාර්ශවයන් අතර මෙම දත්ත වේගයෙන් අත්පත් වෙනවා. ඒ පාර්ශවයන් එම දත්ත වෙනස් කරන්න, එම දත්ත වෙනත් කාර්යයන් සඳහා යොදා ගැනීම, එම දත්ත සමාජයේ නිරාවරණය කරලා එම දත්ත තුලින් ඒ දත්ත දායකයාගේ හැඟීම් වලට යම් බාධාවක් ඇතිවන විදියට, ඒ දත්ත දායකයාගේ ජීවිතයට යම් බාධාවක් ඇතිවන විදියට ඒ දත්ත භාවිතා කරනවා අපි දැක් ගන්න පුළුවන්. ඒ නිසාම තමයි මෙවැනි පෞද්ගලික දත්ත ආරක්ෂණය පිළිබඳ නීති අනපනත් ලෝකයට අවශ්‍ය වෙලා තියෙන්නේ. සමහර අපේ ග්‍රාමීය ප්‍රදේශවලත්, අපේ රටේ බහුලව ගොඩක් අයගේ අදහසක් තියෙනවා, පුද්ගලයෙක් විදියට ලෙස හංගන්න මට දෙයක් නැහැ, ඒ නිසා මෙවැනි පනත් ගැන, මෙවැනි දේ ගැන වැඩි අවධානයක් නැති සමාජයක් අපට තියෙනවා. හැබැයි ලෝකෙ මේ මිත්‍යා මතයෙන් බැහැර වෙලා අද ගත්තෝ රටවල් 80% වැඩි ප්‍රමාණයක් පෞද්ගලික දත්ත ආරක්ෂණය පිළිබඳ නීති අනපනත් සම්මත කරන්න පටන් අරන් තියෙනවා. අපි දකුණු ආසියාවේ පළවෙනි වතාවට මෙම නීතිය සම්මත කරන්න කටයුතු කළත් අපට බැරි වෙලා තියෙනවා අද දක්වා මේ ශක්තිමත් ලෙස භාවිතාවන නීතියක් අනපනතක් බවට අපේ රටේ පරිවර්තනය කරගන්න. මේ පනතහරහා පුද්ගලයෙක්ගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය, එයාගේ පදිංචි ස්ථානයේ දුරකථන අංක, ඊමේල් ලිපිනයන්, ඒ වගේම මූල්‍ය තොරතුරු, වෛද්‍ය තොරතුරු වගේ ඉතාම සංවේදී පෞද්ගලික තොරතුරු ආරක්ෂා කිරීමේ වගකීමක් ඇති වෙනවා මේ පනතහරහා. ඒ නිසා අපි දන්නවා මේ පනත සම්මත කරන්න, මේ පනත ඉතාම වැදගත් පනතක් කියන එක අපිට කියන්න පුළුවන්. ඒ වගේ මේ පනතේ තවත් වැදගත් දෙයක් තමයි පුද්ගලිකත්වයේ ආරක්ෂා වීම. අවසරයකින් තොරව දත්ත භාවිතය වළක්වන්න මේ පනතහරහා අපට පුළුවන් වෙනවා. ඒ නිසා මේ පනත ඉතාම වැදගත් කියලා අපට කියන්න පුළුවන්. ඒ වගේම දත්ත දායකයාගේ අයිතිවාසිකම් හා වගකීම් පිළිබඳව අපට මේ දත්ත දායකයන්ට යම් අවධානයක්, අවබෝධයක් ලබා දෙන්නත් මේ පනත ඉවහල් වෙනවා. තමන්ගේ දත්ත පිළිබඳ දැනගන්නත්, ඒ දත්ත පිළිබඳ, ඒ දත්ත යොදාගන්නේ කුමන කාර්යයන් සම්බන්ධයෙන්ද කියන අවබෝධය දත්ත දායකයන් ලබා ගන්නත් මේ පනතේ ඇති ප්‍රතිපාදන හරහා ඉඩකඩ ලැබෙනවා. ඒ වගේම තමයි මෙම පනත ආයතන වලට දත්ත ආරක්ෂා කිරීමේ වගකීම් පැවරෙනවා. අපි දන්නවා බොහෝ ආයතන ඒවා ස්ථාපිත කරද්දී ඒ ආයතනයේ දත්ත දායකයන්ගේ ආරක්ෂාව පිළිබඳ එතරම්ම සැලකිලිමත් වෙලා නැහැ. හැබැයි මේ පනත සම්මත වීමේ පස්සේ සියලු ආයතන, පෞද්ගලික හා රජයේ සියලු ආයතන සඳහා දත්ත දායකයාගේ දත්ත ආරක්ෂා කිරීමේ වගකීම පැවරෙනවා. ඒක මේ පනතේ තියෙන සාධනීය ලක්ෂණයක් විදිහට අපට සලකන්න පුළුවන්. ඒ වගේම දත්ත සුරක්ෂිත කර ගැනීම සඳහා ආරක්ෂණ ක්‍රමවේද පිහිටුවීම අනිවාර්ය කරනවා මේ පනතහරහා. ඒත් එක්කම අන්තර්ජාතික මට්ටමින් විශ්වාසය ගොඩනගන විදේශිකයන්ගේ හා විදේශීය ආයතනවල දත්තත් මේව පනතහරා ආරක්ෂාව සලසන්න මේ පනතෙන් ආරක්ෂා කරලා දෙන්න අපට හැකියාව හම් වෙනවා මේ පනත සම්මත කිරීමත් සමග. ඒත් එක්කම මේව පනත සම්මත කරත් 2022 ඉඳන් මේ දක්වා මේ ක්‍රියාත්මක කරගන්න බැරි වෙලා තියෙන බාධාවන් කීපයකුත් අපේ සමාජය ඇතුලේ අපේ රට ඇතුලේ දැක ගන්න පුළුවන්. ඒකේ පළවෙනි එක තමයි අපේ රටේ ජනතාවගේ තියෙන අඩු අවබෝධය. අපේ ජනතාව අපේ රටේ අපේ සමාජයේ බොහෝ පුද්ගලයන් තමන්ගේ දත්ත අයිතිවාසිකම් පිළිබඳ එතරම් අවබෝධයක් නැහැ. එතරම් හැඟීමක් හැකියාවක් නැහැ. ඒගොල්ලන් තමන්ගේ පෞද්ගලික දත්තවල වටිනාකම සම්බන්ධයෙන් ලොකු අදහසක් නැහැ. ඒකට ඒත් එක්කම නිසි අවබෝධයන් නොමැතිකම නිසාම මේක ක්‍රියාත්මක කරගන්න බාධාවක් වෙලා තියෙනවා. අපි දන්නවා අපේ රටේ පහුගිය පාලනය ඇතුලේ අපේ රටේ රජපෞලේ පුතාලා චන්ද්‍රිකා යව්වට කෝටි ගණන් අපේ රටේ ජනතාවගේ මුදල් නාස්ති කරලා අපේ රටේ ජනතාවගේ පරිගණක සාක්ෂරතාවයේ තියෙන්නේ 140ට අඩුවෙන්. අපේ රටේ ග්‍රාමීය දරුවන්ට ග්‍රාමීය ප්‍රදේශවල ගත්තොත් මේ පරිගණක ඥානය තියෙන ඉතාම පහලින්. අපේ රටේ 5 දෙනෙක් ගත්තොත් 2 දෙනෙකුට තමයි පරිගණක හැකියාව පරිගණක සාක්ෂරතාවයේ තියෙන්නේ. ගෙවල් 5ක් ගත්තොත් ගෙවල් 2ක තමයි පරිගණක යන්ත්‍රයක් තියෙන්නේ. ඒ නිසා අපේ රටේ ජනතාව තාක්ෂණයේ පැත්තෙන් සංනිවේදනයේ පැත්තෙන් පරිගණක පැත්තෙන් බල ගන්නන්න පහුගිය කාලේ තිබුණු ආණ්ඩු සමත් වෙලා නැහැ. ඒ සියල්ලේ ප්‍රතිඵලයක් විදිහට මේ ජනතාවගේ අවබෝධය අඩු වීමත් මේ පනත මේ රටේ ක්‍රියාත්මක කිරීමට විශාල බාධාවක් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ මෙවැනි පනත් ක්‍රියාත්මක කිරීමේ පළපුරුද්ද අපේ සමාජයට අපේ ආර්ථිකය ඇතුලේ අපේ රට ඇතුලේ ඉතාම අඩු වශයෙන් තියෙන්නේ. ඊට අදාළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සම්පත් පුහුණු කාර්යමල්ල තාක්ෂණය තවමත් සම්පූර්ණයෙන් අපි සංවිධානය කරගන්නේ අත්පත් කරගන්නේ. ඒ දේවලුත් මේ පනත නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට විශාල බාධාවක් වෙලා තියෙනවා. හැබැයි අපි විශ්වාස කරනවා අපේ ආණ්ඩුව ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විශාල මැදිහත්වීමක් කරනවා මේ රටේ ඩිජිටල්කරණය මේ රටේ වැඩි දියුණු කරන්න. ඒ වෙනුවෙන් විශාල මෙහෙසක් මහන්සියක් ගන්නවා. ඒ ඇතුලේ අපිට පුළුවන් වෙයි මෙන්න මේ පනත් ක්‍රියාත්මක කරන්න. ඒ වගේම පහුගිය අපේ විපක්ෂයේ මන්ත්‍රීතුමා සාකච්ඡා කර අපේ රටේ සයිබර් ආරක්ෂාව බිඳ වැටීම සම්බන්ධයෙන් ඇත්තටම පහුගිය කාලයක් පුරා මේ රටේ පැවතුණු ආණ්ඩු සයිබර් ආරක්ෂාව පිළිබඳ ප්‍රමාණවත් අවධානයක් යොමු කරේ නැහැ. ඒ එක්කම යල්පැන ගිය තාක්ෂණය තමයි අපේ රජයේ හැම ආයතනයකම භාවිතා වෙන්නේ. ඒවට අවශ්‍ය තාක්ෂණයේ යන්ත්‍ර සූත්‍ර මෙවලම් ඒ කිසිවක් ගෙනල්ලා දීලා නැහැ. ඒ නිසා අපේ මේ සයිබර් ආරක්ෂාව පිළිබඳ විශාල තර්ජනයක් තියෙනවා. ඒත් එක්කම තමයි රාජ්‍යාංශයේ සයිබර් ආරක්ෂාව කළමනාකරණය කිරීමට සමත් නිපුණ කාර්ය මණ්ඩලයක් ස්ථාපිත කරගන්න පහුගිය පාලනයන් අසමත් වෙලා තියෙනවා. ඒ නිසාම අපේ රටේ සයිබර් ආරක්ෂාව බිඳ වැටීම් ලක් වෙලා තියෙනවා. ඒක මැනවින් තේරුම් ගත්ත අපේ ආණ්ඩුව ඒ සඳහා විශාල ක්‍රියාමාර්ග ගණනාවක් අරන් තියෙනවා. අපට පුළුවන් වේ ඉතාම මෑතකදී අපේ රටේ හොඳ ශක්තිමත් සයිබර් ආරක්ෂාව සහිත රටක් නිර්මාණය කරගන්න ඒක අපි මේ ආණ්ඩුවෙන් කරනවා කියන විශ්වාසය තියෙනවා. නව රජයේ ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්ති වලට අනුගත වෙමින් රජයේ සයිබර් ආරක්ෂණ ආයතන වන ශ්‍රී ලංකා සර්ට් ආයතනය විසින් සයිබර් ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකාවේ දෙවැනි ජාතික සයිබර් ආරක්ෂණ මූලෝපාය කෙටුම්පත් කර අවසන් කර අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරලා තියෙනවා. එහි අනුමැතිය ලැබී තියෙනවා. ඉන් ඉදිරියට ගිහිල්ලා අපට සයිබර් ආරක්ෂණ පද්ධති නිර්මාණය කිරීමටත් සයිබර් ආරක්ෂණ නීති කෙටුම්පත් කිරීමට ආරම්භ කිරීමටත් සයිබර් ආරක්ෂණ අධිකාරිය පිහිටුවීම සඳහා මූලික පදනම දාලා තියෙනවා. ඒ සියලු ක්‍රියාමාර්ග හරහා අපට පුළුවන් අපේ රටේ සයිබර් ආරක්ෂාව තහවුරු කරගන්න. ඒකේ මූලික පියවර විදියට ඇමතුම් මධ්‍යස්ථානයක් අපි තිබුණු ඇමතුම් මධ්‍යස්ථානයේ වඩා සක්‍රිය කරලා තියෙනවා.
ඔබගේ
දුරකථන ඇමතුමක් දීලා අපට පුළුවන් සයිබර් ආරක්ෂක බිඳ වැටීම පිළිබඳ දැනුවත් කරන්න. ඒ වගේම රාජ්‍ය ආයතන සඳහා තොරතුරු ආරක්ෂක නිලධාරියෙක් පත් කරන්නටත් දැනුවත් කිරීමේ වැඩපුළු රාශියක් පවත්වලා මේ ශේෂ්ත්‍රය දියුණු කරන්නටත් මෑත අපේ ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නවා. අපි විශ්වාස කරනවා ඩිජිටල් ආර්ථිකයේ වර්ධනය
හා
නවෝත්පාදනය අරමුණු කරගත් පහසුකම් සැලසීමේ කාර්යයේදී ඩිජිටල් අවකාශයේ විශ්වාසනීය ඩිජිටල් අවකාශයක් නිර්මාණය කළ යුතුයි. ඒක තමයි අපේ ආණ්ඩුවේ වැඩපිළිවෙල. ඒ සියල්ල සඳහා මේ පනත් ඉතාම වැදගත් වෙනවා, ඉවහල් වෙනවා කියන විශ්වාසයත් ප්‍රකාශ කරමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.